Sri Lanka, ඒක යදේශයක් උදෙසා පහන් දොරක්. නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයේ Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සරි ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
රටක් ජාතියක් සමයක් කරනකොට තුවක්කුවට කඩුවට ගල් මුල්වලට ඉලක්කයක් වන්නට හැකිනම් අපට සැපක් තමයි නොනිවෙන නිවනින් මෙපිට. සිංහල ජාතිය ශ්‍රී ලංකිකයන්ගේ ජාතිය ගැන කැක්කුමක් ආදරයක් ඇති කරන්න ඇස් මහින්ද හමුදුරෝ ලිව්ව කවයක් තමයි මං ඉදිරිපත් කරේ. මං හිතනවා මේ කවියේ ගැබ්බෙලා තියෙනවා අද දවසට ගැලපෙන සහ අද සමාජයේ අද මේ කාලයට ගැලපෙන බොහොම කරුණා කාරණා ගානක් මේ කවිය තුළ තැන්පත් වෙලා තිබෙනවා. මේ මාසේ 18 වෙනිදා 2009 මාසේ 18 වෙනිදා කිව්වොත් ඔබට මතක් වෙන්නේ මොකද්ද? 1948 පෙබරවාරි 4 තමයි අපි පාසලේදී ඉගෙන ගත්ත විදියට නිදහස ලැබිලා තියෙන්නේ ඒ කාලේදී. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් රට නිදහස, ඒ කියන්නේ සම්පූර්ණ නිදහස ලැබුණේ නැහැ දේශපාලන වශයෙන්. නමුත් ශ්‍රී ලංකික ජාතියට වෙනම පාලනයක් ගෙනියන්න නිදහස ලැබුණා. නමුත් තරුණෙක් විදියට ලංකාවේ ජීවත් වෙලා ඒ ගෙවුණු කාලෙත් එක්ක අපිට දැනෙන සැබෑ නිදහස මං හිතන්නේ මේ 2009 මේ මාස 18 වෙනිදා තමයි අපිට ලැබුණේ කියලා. අද වැඩසටහන මාත්තම්මගෙ එකතු වෙලා තිබුණා දිහාන්. ආයුබෝවන් ඔබට.
ආයුබෝවන් චාමික.
දිහාන් ඔබත් තරුණෙක්. මේ යුද්ධෙත් එක්ක මේ ජීවිතේ මේ ගලාගෙන ගිය තරුණෙක්. ඔබ විශේෂයෙන් මේ කොළඹ ආසන්නයේ ජීවත් වෙන තරුණෙක් විදිහට අපිට ගොඩක් අමීරි අතීත මතකයක් තමයි තිබුණේ නේද?
ඔව්.
ඉතින් මේ ඇත්තටම අද අපි මේ වැඩසටහන මේ විශේෂයෙන්ම මේ වෙන් කරන්න හිතුවා මේ රණවිරුවන් පිළිබඳව සහ අනු මේ කියන්නේ ඔවුන් කරපු කැපවීම පිළිබඳව වැඩි වශයෙන් කතා කරන්න මේ වැඩසටහනේදී. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ගත කරන කාල හෝරාව තුළ මේ විශේෂයෙන්ම මම හරවත් විදියට මේ යම් කිසි දෙයක් අපි අසන්නට ඉදිරිපත් කරන්න. අද අපි ඇත්තටම සමරන්නේ ධ්‍යාන මේ මව්පියන් දසදහස් ගණනකට සිය දරුවන් අහිමි කළ දරුවන් දසදහස් ගණනකට සිය මව්පියන් අහිමි කළ භාර්යයන් දසදහස් ගණනකට සිය ස්වාමි පුරුෂයන් අහිමි කළ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ බිහි වූ ක්‍රූරතම මිනිසා ප්‍රභාකරන්නේ ඔහු මරා දැමුවේ අද වගේ දවසක. අපි මිනිහෙක් මැරුණ එක සමරන්නේ නැහැ. නමුත් අපි මෙතෙන්දී අනුස්මරණය කරන්නේ ඒ ඔහු ප්‍රභාකරන් අවුරුත්තියක් නායකෙක් විදියට ගෙනපු කාලේ පාලනය තුළ ශ්‍රී ලාංකිකයන් විදියට මං හිතන්නේ ජාති භේදයකින් තොරව ඒක පාපය ගෙවන්න සිද්ධ වුණා. ඔබට මතක ඇති ඒ කාලේ මේ සමහර අවස්ථාවලදී ගෙදර මේ අම්මයි තාත්තා ඉන්නෝ නම් අම්මයි තාත්තා එකට වැඩට යන්නේ නැහැ. මොකද ගෙදරට එන්න බෝම්බයක් තිබුණොත් දෙන්නම නැති වෙනවා. ඒකින්ද දෙදෙනා වෙන වෙනම යනවා. ඒ කාලයක් තිබුණේ බොහොම ඒ කියන්නේ අපේ කොට්ටාෂේ බැලුවොත් අපි මේ තරුණයෝ නැත්තම් අපේ මිතුරන් අපේ වැඩිහිටියන් අහලා බැලුවොත් හැමෝටම යම්කිසි මේ කතාවක් තියෙනවා කියන්න. එක්ක තමන්ගේ යාළුවෙක් නැතිලා තිබෙනවා නැත්තම් තමන්ගේ නෑදෑ කෙනෙක් නැත්තම් තමන් බස් එකේ ගිහිල්ලා ඔන්න මේ ඊළඟ ඊට ඉස්සෙල්ලා ගිය බස් එකේ බෝම්බයක් වැදලා ඔය වගේ බොහොම අමීරි මතකයන්. ඒ වගේම මිනිස්සු මේ ක්‍රූර විදිහට තමයි මල්ල දැම්මේ. ඊට පස්සේ ත්‍රස්තවාදී සංවිධානයක් විදියට ගත්තොත් ප්‍රභාකරන් විසින් පොඩි ළමයි තමයි මේ තමන්ගේ මේ හමුදාවට බඳව ගත්තේ. අවසාන වශයෙන් අපිට සිදු වුණා ඒ වුන් වෙනුව එරෙහිව සටන් වදින්. නමුත් ඒක ත්‍රස්තවාදීන් විසින් ඒ කරපු මේ මේ විනාශය නිසා ජාතියක් විදිහට ගොඩක් පස්සට ගියා. බොහොම බියෙන් හිටියා. ඉතින් ඒක මං හිතන්නේ 2009 මැයි මාසේ 18 වෙනිදා ලබාගත් ජයග්‍රහණ නිසා අපිට ලොකු මේ මේ බලාපොරොත්තුවක් ආවා. සහ ඒ කියන්නේ ලොකු නිදහසක් ආවා නේද? ඒ කියන්නේ දැන් අපි පිටරටක වාසය කරත් ඔබ දන්නවා දිහන්ද? ඒ කියන්නේ අපි ලංකාවට යන කාලෙදී මේ කොච්චර අමාරුද තැනකින් තැනකට යන්න. දැන් මේ නිදහස අපිට ලැබිලා තියෙනවා. නමුත් මේ විශේෂම කියනෝ දැන් මේ නිදහස ලබාගත් කාලත් සීමාල තුරදී ඒ කාර්යභාරයන් කරපු මතක් කරන්න ඕන පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඒ කාලේ ජනාධිපතිවරයා වශයෙන් සිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඔහු නායකයෙක් විදියට කරපු මෙහෙ අතිවිශිෂ්ටයි. මොකද ඔහුගෙන් මේ නායකත්වයේ හරියට සහය නිදහස ලැබුණ නැත්නම් මං හිතන්නේ අපිට මේ ජයග්‍රහණය අත්පත් කරගන්න පුළුවන් වෙනවා කියලා. ඊට පස්සේ මේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක මේ ආරක්ෂක අංශයේ මේ බලාගෙන හිටියේ එතුමන්. ඔහු හමුදා සේවයේත් කිසි කාලයක් නිරත වූ හිටින්ද ඔහු දුන්න නායකත්වයේ විශේෂයෙන්ම මේ ත්‍රිවිධ හමුදාවන් සහ පොලිසිය මේ ඔවුන් යම්කිසි සාමාන්‍යයෙන් ඔය දැන් අපි දන්න දෙයක් තමයි ඒ කාලය තුලදී ගැටුම් ඇති වෙනවා. ඒ කියන්නේ නායක හමුදාව දැන් මොකද යුද්ධයක් කරනකොට මේ තුන්ගොල්ලම එකට තමයි කරන්න ඕන. එක එකිනෙකාගේ සහයෝගය මොකක් කරගි යුද හමුදාව ක්‍රියාන්විතයක් කරන්න යනවා නම් ඒ අවශ්‍ය සහයෝගය සහ විශ්වාසය නාවික හමුදාව අපිට ලබා දෙන්න ඕන. ඒක නායකත්වයේ හරියට මේ ඒ සහයෝගය ලැබෙන්නේ නැත්නම් හරියට ක්‍රියාන්විතයක් කරගන්න අමාරුයි. ඉතින් ඒ මේ කාලවකවාන තුලදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දැක්ව මේ සැලකිල්ල නිසා ඔහුට ලොකු සේවයක් කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ යුද හමුදාපති මේ රැවෂන් කල්ටිටු කර මේ මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා සහ නාවික හමුදාපති සහ ගුවන් හමුදාපති ඇතුළු මේ ඒ කරපු මේ අනිත් නායකත්වයේ දුන් සියලුම දෙනාම මේකට ලොකු මෙහෙයක් ඉටු කරා. ඉතින් අපි අද සිහිපත් කරන්න ඕන මන් දන්නේ නැහැ ලංකාවේ මොන විදිහටද මේ මේ සමරන්න ඕන දවසක් මේ ධ්‍යාන අපිට හිතුණා අපි වැඩසටහන තුලින් මේ දේ සමරන්න ඕන කියලා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙනවා විශේෂ වූ පුද්ගලයෙකු සමග මේ වැඩසටහන කරගෙන යන්න. ඉතින් මේ වැඩසටහනට යන්න ඉස්සෙල්ලා අපි ගීතයකට යමු. අපි ගීතයත් බොහොම මියුරු ගීතයක් තමයි තෝරගෙන තිබෙන්නේ. මේ ගීතයට යන්න ඉස්සෙල්ලා මට පොඩක් හිතෙනවා මේ දැන් මේ යුද්ධය නිසා මේ යුද්ධය නිසා කොතරම් ජීවිත මේ සංඛ්‍යාවක් නැති වුණාද? ඒ කියන්නේ මං හිතන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත සංඛ්‍යාව වගේම සෙබළුන් රණවිරුවන් 26,000 ගානකට අධික සංඛ්‍යාවක් මේ කාල සීමාව තුළම යුද්ධය පටන් ගත්ත කාල සීමාව තුළම මේ නැති වෙලා තියෙනවා. සමාන 23,663ක්. ඒ කියන්නේ ඒ තමයි වාර්තා වුණු මරණ සංඛ්‍යාව. මේ විරුවන්ගේ නිලධාරීන් 992ක් සහ සිසු නිලයන් 22671ක්. ඔය 22671 මං හිතනවා 98ක් විතරම ගම්වල හරි මේ මේ තරුණ මේ ළමයි කියන්නේ ඒගොල්ලෝ සමහර කෙනෙකුට කියන්න පුළුවන් මේ රස්සාවක් නැතිකමට තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. නමුත් එහෙම ආව හෝ නැත අවසාන වශයෙන් උන් කරපු කැපීම අපිට අමතක කරන්න බෑ. ඉතින් විශේෂයෙන්ම මේ අන්තිම යුද සමයේ කියන්නේ ඊළාම් යුද්ධයේ 4 වෙනි ඊළාම් යුද්ධය කියනවා ඒ අවුරුදු දෙකමාරක් අවුරුදු 3කට කිට්ටු ඇදීගෙන ගියපු කාල සීමාව තුල පමණක් මේ සෙබළුන් 5900කට අධික සංඛ්‍යාවක් මිය ගිහිල්ලා 29000කට අධික සංඛ්‍යාවක් මේ තුවාල ලැබලා තියෙනවා. මේ 29000න් පූර්ණ ආබාධිත, ඒ කියන්නේ සුව කරන්න බැරි ආබාධිතවලපත් උණු මේ සෙබරණවිරුවන් සෙබරුන් අපි අතර තාම ජීවත් වෙනවා. ඉතින් අපි වුන් ඊටාත්ම භක්තිපූර්වක සිහිපත් කරනවා සී ශ්‍රී ලංකා මේ මේ කාර්ය මණ්ඩලය සහ අපගේ සමාජිකයන් වෙනුවෙන් අපි මුලින්ම ලස්සන ගීතයක් මියුරු ගීතයක් අපේ රණවිරුවන් සමරන්න තෝරගෙන තියෙන මේ ගීතෙන් පස්සේ අපි වැඩසටහනට එමු. ගීතයට කලින් අපි කතා කරා වගේ මේ මානුෂික මෙහෙයුම නිසා යුද්ධය නිසා සෙබළුන් අපේ රණවීරුවන් 23000කට වඩා පිරිසක් මියගොස් තිබෙනවා. ඒ වගේම තමයි විශාල සංඛ්‍යාවක් පූර්ණ හෝ අර්ධ ආබාධිත සෙබළුන් විදිහට අපේ රටේ තම ජීවත් වෙනවා. ඉතින් මේ තුවාල ලැබු සෙබළුන් වෙනුවෙන් ඉදිරිපු මධ්‍යස්ථානයක් තමයි රණවීරු සෙවණ කියන්නේ. කියන්නේ ප්‍රතිකාර සඳහාත් පනරුත්ථාපනය සඳහාත් මේ ඉදිකරපු මධ්‍යස්ථානය බොහෝ සේවාවක් කරා. ඉතින් මටත් අවස්ථාව ලැබුණා 2009 විතර ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී රණවීර සෙවණට යන්න. අපේ වීර සෙබළුන් අපි සහෝදරයන්ගේ කතාබහ කරලා ඔවුන්ගේ ජීවිත ගැන අපිට මේ හොඳ අවබෝධයක් ලබා ගන්න. ඉතින් ඒ ගිය අවස්ථාවේදී මට මිතුරෙක් මුණ ගැහුණා. ඔහුගේ නම දුෂ්‍යන්ත යාපා. ඔහු මේ මිතුරු දම තාමත් අපි අතර තිබෙනවා. ඔහු ගැන සඳහන් කරොත් 1998 කාලේ කියන්නේ බොහොම සීක්‍රේ කියන්නේ දරුණු විදියට යුද්ධය පැවතිගෙන ගියපු කාලයක්. 1998 මාන්නක්කුලම් නගරේ බේරා ගැනීම කරපු ක්‍රියාන්විතේ මෙහෙයුමකදී මේ දුෂ්‍යන්ත යාපා කියන විරුවා සොල්දාදුවා අනපේක්ෂිත විදියට ප්‍රහාරයකට හම් වෙලා තමන්ට එතෙක් කාලයක් පිණී තිබුණු තමන්ගේ දැස් දෙකම මේ පේන්න නැතුව ගිහිල්ලා පේන්න නැතුව යනවා. නමුත් ඔහු ජීවිතය අත්හරින්නේ නැහැ. ජීවිතය ඒ වැටුණ තැනින් ආපෝ නැගිටලා ඉතාමත්ම සාර්ථක විදියට තාම දැන් ජීවිතේ ගෙවගෙන යන බොහොම ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් පුද්ගලෙක්. අද දවසේ මම හිතනවා ඔහුට වඩා කෙනෙක් අද වයසට මට සම්බන්ධ කරන්න මේ හිතුනේ නැහැ. දුෂාන්ත ඔබ අපි සමග සම්බන්ධලා ඉන්නව නේද? ආයිබුවන්.
ආයිබුවන් ශාමිගේ.
ඔව් දුෂාන්ත, අපිට පොඩ්ඩක් මම ඔබ ගැන හොඳට දන්නවා. පොඩ්ඩක් අපේ අලුත් අසන්නන්ට ඔබ ගැන පොඩ්ඩක් විස්තරයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? විශේෂයෙන්ම ඔබ හමුදා සේවෙන් මේ ගෞරවාන්විත සේවෙන්ට බැඳුණු කාලය සහ මේ හමුදාවට බැඳින් හිතුනේ මොනවද කියලා පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන්ද මුලින්ම?
හොඳයි ජාමික, මම මේ හමුදාවට බැඳින 1995 ප්‍රධාන වශයෙන්ම මට මම ක්‍රීඩාවට බොහොම ලැබි පුද්ගලෙක්. ඒ වගේම මගේ පියා හමුදාවට සම්බන්ධ වෙලා නිලධාරීත්වයෙන් සේවය කරා. ඉතින් ඒ පසුබිම් දෙකම මම හේතු වුණා යුද හමුදාවට බැඳීමට. මම පොඩි කාලේ ඉඳලා වෙන කිසිම අරමුණක් තිබුණේ නැහැ හමුදා සේවය පිළිබඳව. තමයි අරමුණු කරගෙන තිබුණේ. ඉතින් මම ඒ අරමුණින් තමයි යුද හමුදාට සම්බන්ධ වෙලා 1995 පස්සේ දේතලාව යුද හමුදා විද්‍යාපීඨයෙන් වසර දෙකක යුද පුහුණුව ලබලා තමා යුද බිමට ගියේ. ඒකට මම සිංහ රෙජිමේන්තුවට තමා අපි පාසල් වුණාට පස්සේ සම්බන්ධ වුණේ. එදම් පටන් ඒ සිංහ රෙජිමේන්තු සම්බන්ධ විද්දිනේ ඉඳලා උතුරු නැගෙනහිර යුද භූමියේ තමා තුවාල වෙනකතුරු රාජකාරී කළේ.
ඔව් දුෂ්‍යන්ත, මං හිතනවා ඔබට මේ මේ ඔබගේ ඒ කියන්නේ අවසාන කාලයේදී සිදුවුණු ආපදාව මතක් කරන්න ලොකු මේ කැමැත්තක් නැත්තේ. පොඩ්ඩක් අපි සදාන් කරුම්ද මේ අවසාන කාලයේදී, කියන්නේ මානකුණාර්ගෙන කියන්නේ විශේෂයෙන් මේ ත්‍රස්තවාදීන්ට ඉතාමත්ම වූ වැදගත් වූ මධ්‍යස්ථානයක්, කියන්නේ නගරයක්. ඉතින් මේ බේරා ගැනීමේදී මෙහෙම තමයි ඔබට මේ තුවාල ලැබුණේ. ඔබට මතකයක් තිබෙනවද මේ මේ සිදුවීම සිදුවුණේ කොහොමද කියලා?
ඔව් මානකුලම් නගරය කියන්නේ මේ A9 උතුරට ලම සහෝදර සම්බන්ධ වෙන ප්‍රධාන මාර්ගයේ ඒකේ තියෙන ප්‍රධානම නගරේ තමයි මාන්කුලම්. මාන්කුලම් ළපස් තමයි කිල්නොච්චි. ඒක තමයි අලිමංකඩ යාපනයේ විදිහට යන්නේ. මාන්කුලම් දක්වා අපි ඔය ජයසිකරු කියන විශාල ක්‍රියාන්විතයක් සිද්ධ වුණා. වැලියෝ ඉඳලා ඕමන්දී ඉඳලා උඩට ඒ A9 පාර මේ ලබා ගැනීම සඳහා කරපු සටන. මාන්කුලම් නගරය බොහොම ඒ උපක්තම ශීලිය ඉතා වැදගත් නගරයක්. මොකද එක පැත්තකින් මෙහි ඉඳලා යද්දි දකුණු පැත්තට ගියොත් මුලතිව්, වම් පැත්තට ගියොත් මන්නාරම, උඩට ගියොත් යාපනේ. ඉතින් ප්‍රධානම නගරය ඒගොල්ලෝ ඉඳා ඒගොල්ලොන්ගේ සියලුම ශක්තියින් දාලා ත්‍රස්තවාදීන් විසින් එම මාන්කුලම් නගරය කියන කොටස ආරක්ෂා කරගෙන හිටිය සෑහෙන කාලයක්. ඉතින් ඒ සඳහා දම්දාවේ සේනාංක 3ක් එකතුව තමයි ඔය විශාල ප්‍රහාරයක් දියත් කරේ 1998 සැප්තැම්බර් මාසේ 29 වෙනිදා. ඒක 53, 55 සහ 56 කියන සේනාංක තුනම සම්බන්ධ වුණා එම ආක්‍රමණයට. ඒකෙන් තමයි ඉතින් දැඩි සටනක් දීලා තමයි මාන්කුලම් නගරය මේ මාස ගණනක් සටන් කරලා ඊට පස්සේ විශාල ජීවිත හානි සිදු කරගෙනින් තමයි අපි මේ මාතෘභූමියට එම නගරේ නැවත සම්බන්ධ කරගන්න හැකියාව ලැබුණේ.
1998 කාලවකවානුවේ තමයි මේ ක්‍රියාන්විතයේ සිදුවුණේ. ඊට පස්සේ මේ සිදුවුණු දෙයත් එක්ක ඔබට පුනරුත්ථාපනය සහ නැත්නම් වැඩි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අවස්ථාව ලැබෙනවා රාගම තිබෙන රණවීර සෙවණ සහ සම්බන්ධ වෙන්න. මේ ඔය මේ සම්බන්ධීම සමග මං හිතන්නේ ඔබේ ජීවිතයේ යම්කිසි මට්ටමකින් සහ වෙනත් පැත්තකට පෙළුණා විශේෂයෙන් ඔබ සඳහන් කරා ක්‍රීඩාවට ඔබ තරුණ කාලයේදී දශකයන් දැක්ුවා කියලා මේ ගත කරපු කාර්ය සහ මේ රණවීර සේවනින් සිදු කරපු සේවය පිළිබඳව ඔබට තියෙන මේ මතකය පොඩ්ඩක් මතක් කරමුද
අතරම යුද හමුදාවේ තුවාල ලැබලා ආබාධ තත්ත්වයන් වලට පත් වෙන සීලම සොල්දාදුවන් පුනරුත්ථාපන කිරීමේ වගකීම තියෙන රාගම රණවීර සේවන්ට මේකට මමත් ඒ ආබාධ තත්ත්වයේ වෛද්‍ය මූලික වෛද්‍ය ප්‍රතිකාර යුද හමුදාරෝල සහ මේ කොළඹ ජාතික රෝහලෙන් ලැබලා මටම තේරුම් ගියා මේක දැන් නැවත වෛද්‍ය කිසිම වෛද්‍ය ක්‍රමයක් වර්තමානයේ පාවිච්චි ක්‍රමයක් මගින් මට නැවත පෙනීම ලබා ගැනීමට නොහැකි බව. එතකොට මම මාස අවුරුද්දකට කිප්පු ප්‍රමාණයක් තුවාල වෙලා රෝහල් ගත වෙලා හිටියේ. අපි ඉතින් රණවීර සේවනට යනත් මම වැඩි අහලා තිබුණා එක එක්කෙනා කිව්වා. නමුත් පැමිණීමෙන් පස්සේ මට තේරුණා මම හිතන් හිටියට මට විශාලම ලොකුම ඇස් දෙක පේන්නේ නැහැ, මගේ කනක් ඇහෙන්නේ නැහැ, කටේ දත් නැහැ, අතේ ඇඟිලි නැහැ වගේ ගොඩක් ආබාධත්වයන් මට තියෙනවා. ඒ තිබුණත් මං එතෙන් දාවට පස්සේ මට හිතුනේ මට මොනවත්ම වෙලා නැහැ කියලා. මොකද ඊට මට වඩා හුඟක් දරුණු තත්ත්වයක් විච රණවීරු රණවීරු සේවන තුළ ප්‍රතිකාර ලැබමින් හිටියා. විශේෂයෙන්ම අත් දෙකක් නැති, කකුල් දෙකක් නැති, එහෙම නැත්නම් බෙල්ලෙන් පහළම පණ නැති, කකුල් දෙකම කපපු, ඒ වගේ විශාල වශයෙන් හානිදායක ඇස් දෙකයි අත් දෙකයි නැති වගේ විශාල වශයෙන් දරුණු තත්ත්වයක් තුවාල ලැබූ රණවීරු රණවීර සේවනයේ සිටින බව දැනගත්තාම ඇත්තට මම ඒ පළවෙනි දින කීපෙත් තුළදීම වගේ මානසික තත්ත්වයෙන් යම් කිසි මට්ටමකට ඉහළට නැගුණා. ඉතින් එතැන් පටන් තමා මම මගේ අනිත් කටයුතු සඳහා ජීවිතේ මොකද වලට වැටෙනාම ලින්දට වැටෙනවා, ලින් කටෙම ගොඩෙන්න ඕනේ වගේ මට හිතුණා. දැන් ඉතින් මේ ඇස් දෙක ගැන හිතන්න නැතුව ජීවිතේ විවිධ වෙන වෙන පැති වලින් ජීවිතය ජය ගන්න හැකියාවක් ලැබෙයි කියලා. ඉතින් මම ඒකට උත්සාහ ගත්තා. ඉතින් ඒකට අවශ්‍ය පහසුකම් බොහෝ දුරට භෞතික වගේම මේ දැනුමින් අත්දැකීම් වලින් පරිපූර්ණ පුද්ගලයෝ ඔතන නිතරම සංචාරය කරනවා, ඒක ඉන්නවා කාර්ය මණ්ඩලය තුළ. ඉතින් ඒ හරහා ලැබුණු උපකාරය මතින් මට මගේ ජීවිතයේ විවිධ පැති වලට නැවතත් යොමු කරගන්න හැකියාව ලැබුණා.
ඔව් මතක් කරමු දුෂාන්ත, ඔබ ඒ ගෝපු කාලේ සහ ඔබ මේ අපි දන්නවා ඔබ ක්‍රීඩාව තුළින් මේ ශ්‍රී ලංකා මට්ටමින් මේ පදක්කම් සහ නියෝජන කරා මේ ඔබ ඉදිරිපත් වුණා මේ ආබාධිත මේ ක්‍රීඩා උල්ලවල් වලට නේද?
ඔව් චාමිස, දැන් මල්ලව ක්‍රීඩා අංශයට ප්‍රධාන වශයෙන් මම යොමුනවා මගේ අධ්‍යාපන කටයුතු අතරව. මල්ල ක්‍රීඩා වලින් මම මුලදීම ඔය විශේෂයෙන් කෙටි දුර දිවීම මීටර් 100 200 සහ දුර පැනීම් යවන සහ පීටී ක්‍රීඩා යවන සහ පීටී ක්‍රීඩා වල තමයි මම මූලිකවම සම්බන්ධ වුනේ. ඉතින් ඒකයි මම මගේ පූර්ණ දැන් ඔය කියන්නේ ආබාධිත ක්‍රීඩා වලදී ඒ එක් එක් පුද්ගලයාගේ තියෙන ආබාධිත තත්ත්වයන් විවිධ කැටගරීස් වලට නම් කරනවා. මාව වැටෙන්නේ පූර්ණ අන්ද, ඒ කියන්නේ B1 කියන කැටගරියට. ඒ පූර්ණ අන්ද B1 කැටගරික යටතේ ජාතික වාර්තා තුනම 100 200 සහ දුරපැනීම් කියන ඉසව් තුනෙම ජාතික වාර්තා පිහිටවන්න මට හැකියාව ලැබුණා. ඒවා තවමත් ඒ ආකාරයෙන්ම පවතිනවා. මම ක්‍රීඩා කරන හැම අවස්ථාවකම මේවා ක්‍රමක්‍රමෙන් ඉදිරියට ගෙනාවා. පස්සේ මම ශ්‍රී ලංකා නියෝජන එකමින් ආසියානු පැරාලිම්පික්ස් දෙකකට සම්බන්ධ වුණා, ඊමේ සහ මැලේසියාවේ තිබිච්ච. ඉතින් ඊට අමතර යුද හමුදා ක්‍රීඩා සාමය 2000 මට මතක ඉතින් 2003 සිට 2010 දක්වා පැවති සෑම තරගයක්ම එකටම ජයග්‍රහණය කරමින් 2010 තමයි මල්ල ක්‍රීඩාවට සමුගත්තේ. ඔව්. ඉතින් බොහොම සුන්දර සීවටනයක් දෙඩි කැපවීමක් මත තමයි ඒවා ලබා ගත්තේ. නමුත් ඒවා තාමත් අදටත් ඒ සීවටන මගේ හිතේ බොහොම සුන්දර විදිහට පවතිනවා.
ඔව් ඒක ඇත්තටම දැන් ඇස් දෙක හොඳට පෙනෙන පුද්ගලයන්ට වඩා ඔබ කරපු ඒ ක්‍රීඩා දක්ෂතාවය මට හිතනවා විශේෂයෙන්ම උසස් සැලේක තියෙනවා කියලා. මොකද දැන් පුහුණු කරේ කුණාට කියන්න පුළුවන් මෙහෙම තමයි කරන්න ඕන කියලා ඇස් පේනවා. නමුත් ඇස් අඳුනාට පස්සේ ඒ දීමට කියන්නේ දැන් මල් ක්‍රීඩා කියන්නේ විශේෂයෙන්ම දීමේසුවක් නම් හරියම හයියෙන් දුවන එකනේ විතරණය කරන්න ඕන. නමුත් ඔබට වෙනත් අභියෝගයක් තිබෙනවා අනිත් මේ අනිත් දේවලුත් හිතන්න නේද? කියන්නේ තමන් හරිය ට්‍රැක් එක දුවන්නේ කොහොමද? ඒ වගේ දේවලුත් හිතන්න ඕනේ. ඉතින් ඒක ලොකු අභියෝගයක් තිබෙන තරඟයක්. ඒ වගේම තමයි විශේෂයෙන් මට කතා කරන්න ඕන දේ තමයි ඔබ මේ ක්‍රීඩාවට අමතරව ඔබ මේ අධ්‍යාපනයේ මට්ටමේ සහ මේ විශේෂයෙන්ම මේ කම්පියුටර් භාවිතය අන්ධත් පුද්ගලයන් කොහොමද මේ කම්පියුටර් භාවිතය කරන්නේ කියලා ඔබ මේ ඉගෙන ගත්තා. ඒ වගේම ඔබ වගේම සහෝදරයන් රණවීර සේවර ඉන්නකොට ඔවුන්ට පුහුණුව ලබා දුන්නා. ඒ ගැන මතක් කරොත්. ඔව්,
ඇත්තටම දැන් අපි අර ලෝකෙ දැකලා කියවලා ලියලා කියලා කොම් කරේ S2 හරහා අපි ක්ෂණිකව මැස් දෙක අඳ වුණාට පස්සේ අපිට ලෝකයක් තියෙන ගනුදෙනු කරන්න තියෙන හැකියාව බොහෝ දුරට අඩු වෙලා ගියා. ලියන්න විදියක් නැහැ, කියන්න විදියක් නැහැ. මේ එතකොට අපිට විශේෂයෙන් මැස් දෙක අඳ වුණාම වෙන්නේ හුඟක් වෙලාවට තොරතුරු වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් අර හැමදාම අතීතේ කතා කර කර ඉඳලා වැඩක් නැහැ. වර්තමානයේ වෙන්න දේ මොනවද කියලා දැනගන්න විදියක් තිබුණ නැහැ. ඉතින් ඕක ඉතින් විශේෂයෙන්ම හැමෝම කියන්නේ බ්ලයින්ඩ් නම් බ්‍රේල් ඉගෙන ගන්න ඕනේ කියන. ඉතින් බ්‍රේල් කියන එක ඇත්තට උපදින් අන්ද කෙනෙකුට වඩා වැඩගත් විශේෂයෙන් විභාග ලියලා ඉදිරියට යන්න. නමුත් වර්තමාන කාලේ ට්‍රේල් කියන එක මට ඉගෙන ගන්න අපහසුතාවයක් ඇතුළේ මගේ ඇඟිලි බොහොමයක් ඇඟිලි වල ටිප්ස් ෆින්ගර් ටිප්ස් ගොඩක් ඩැමේජ් වෙලා තියෙනවා මේ බෝම්බේ ඉන්න බෝම්බේ පිටරීම සිදුවීමෙන් පස්සේ. ඉතින් මට වෙන ඔප්ෂන් එකක් තිබුණේ නැහැ. මේ ඔය කම්පියුටර් ගැන මට ආරංචියක් ලැබිලා මම ඊට පස්සේ බ්ලයින්ඩ් කවුන්සිල් කියලා මේ අන්ද තියෙන දුෂ්‍යාවත්‍යයන්ගේ ජනතා සම්මේලනේ බ්ලයින්ඩ් කවුන්සිල් කියලා කියන්නේ මම දන්න විදිහට ඒකට ගිහිල්ලා එකෙන් විමසුමක් කරාට පස්සේ මට පරිගණක වැඩසටහන පිළිබඳ දැනුවත් වෙලා එතකොට මම ලංකාවට හඳුන්වා දුන්නා පමණයි. ඒක මම මුලදී බොහොම කැපවීමෙන් යුතුව ඉගෙන ගත්තා. ඉතින් ඇත්තටම දැනටත් මම අදටත් මේ ඒක ඉතා නිතරම මගේ ජීවිතේම කොටසක් විදිහට පරිගණකේ පාවිච්චි වෙනවා. හැමතිස්සෙම ලියන්නේ කියන්නේ ඇත්තටම මම එන්ටිස් කියන එකක් වුණත් කම්පියුටර් එකත් එක්ක ප්ලේ කරන්නේ. ඒ හැම දෙයකම මට හැම දෙයක්ම ලියන කියන දැනුම ලබා ගන්න අධ්‍යාපන කටයුතු වලට හැම දෙයකම උපහාර වුණේ පරිගණකේ. ඒකෙන් තමයි මම ඇත්තටම දැන් ක්‍රීඩා වුණත් ක්‍රීඩාවෙත් හැම එක එක නීති පිළිබඳව ඒවල ටෙක්නික් සම්බන්ධව බ්ලයින්ඩ් අයට රිලේටඩ් අදාළ එක එක කොටස් සම්බන්ධ හැම දෙයක්ම අධ්‍යයනය කරේ පරිගණකේ සහ මේ අන්තර්ජාලය හරහා. ඒක මට හැම දෙයකටම උපකාරී වුණා. ඉතින් මම දැනගත් මම ලබාගත්තු දැනුම මේ රණවීර සේවන තුළදී දහමුදාව තුළ යුද්ධෙන් ආබාධ විශේෂයෙන් ඇස් දෙක පේන්නේ නැතුව ගිය අපේ සොල්දාදු සහෝදර ඒවුන්ට ඒගොල්ලන්ටත් මම ඒක දැනුම ලබා දුන්නා. ඔවුනුත් මගේ මා සමගම ඉතින් ඔවුන් අදටත් මා සමග සම්බන්ධයි. අපි හැමෝම ඉතින් හුඟක් අය ගෙදර නිවස් ගත වෙලා ඉන්න සමහරු තාම අභිමන්සලවල් වල ඉන්නවා. ඒ ඉන්න කොහේ හිටියත් ඒගොල්ලොන්ගෙත් ඒ කොහේ ගියත් අර පරිගණකයේ විශේෂයෙන් ඔය ලැප්ටොප් එක හැමෝම වගේ පාවිච්චි කරනවා. මොකද ඇස් දෙක පේන්නේ නැතුව ගියාම නැති වෙච්ච තොරතුරු ලබා ගැනීමට එහෙම නැත්නම් තමන් පොතක් පැන්සලක් ලබා තියාගෙන කරපු දේ පරිගණක හරහා කරන්න දැන් හැමෝම පුරුදු වෙලා තියෙනවා. ගාණක් හදාගන්නද කැල්කියුලේටර් එකක් යූස් කරන හැම දෙයකටම පරිගණකයේ අපිට උදව් වෙලා තියෙන ඉන්න මේ ගොඩක් ඒක මං හිතනවා ඒක මගේම අත්ලබ්බ ලොකු සතුටක්. අනිත් අයට මා ඉගෙනගත්ත දැනුම බෙදා ගැනීම
ඔව් ඒ විතරක් නෙවෙයි ඔබගේ දැනුම සහ ඔබගේ අත්දැකීම් පළපුරුද්ද තමන් ළඟම තියාගින් නැතුව ඔබ මේ බ්ලොග් අඩවියක් ඔස්සේ තමන්ගේ මත සහ මේ හිතට දැනෙන දේ ඉදිරිපත් කරා. අපේ අසන්නන්නත් පුළුවන් දුෂ්‍යන්තයාප අලුතින දුෂ්‍යන්තයාප මේ රණවීරයා ගැන අවබෝධය ලබා ගන්න ඕන නම් ඔහු කවුද කියලා Google එකට ගිහිල්ලා අන්තර්ජාලයට ගිහිල්ලා සර්ච් කරොත් දුෂ්‍යන්ත යාපා කියලා ඔහුගේ බ්ලොග් අඩවියට යන්න පුළුවන්. ඔහු කරපු දේවල් සහ ඔහු ජීවිතේට මුහුණ දුන්නේ කොහොමද කියලා මම හිතන්නේ ඕනම පුද්ගලයෙකුට ආදර්ශයක් ගන්න පුළුවන් චරිතයක්. ඉතින් ඔහුගේ ජීවිතය තුළින් අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි අසන්නන්නත් පුළුවන් මේ 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 පිළිබඳ සොයා බලන්න. ඉතින් ඔබගේ ඊට පස්සේ මම හිතන්නේ දැන් ඔබ රණවීර සේවර ඉන්න කාලෙදිම මං හිතන්නේ දයාබර බිරිඳ කියන්නේ හම්බෙලා ඔබ ලස්සන පෞල් ජීවිතයක් ගත කරනවා. දැන් ළමයින් දෙන්නෙකුත් ඉන්නවා. ඒ ජීවිතය ගැන පොඩ්ඩක් කතා කරමු දුෂන්ත.
ඔව් මම රණවීර සේවර බිරිඳ හඳුනාගත්ත නිකුතම විවාහ කරගත්තේ. මේ ඉතින් ඒ දැන් විවාහ වෙලා අවුරුදු 9ක් පමණ වෙනවා. දැන් දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. කෙනෙක් ඉස්කෝලේ යනවා. අනිත් එක නම් තම පොඩි දුවයි පුතයි. ඉතින් පෞල් ජීවිතේ ඉතින් අභියෝග මැද ගෙනියනවා. ඒක කාටත් පොදු ප්‍රශ්න, අපිටත් එසේම පවතිනවා. ඉතින් පොදු ගැටලු සමාජයට විසඳා ගැනීමේදී ගැටලු තියෙනවා අබත් තත්ත්වය මත. නමුත් ඒ අභියෝග යම් කිසි අපි ඉතින් මම සාවධාන වසලා අනිත් අයට වඩා ඉවසීමක් අපිට තියෙන්න ඕනේ විශේෂයෙන් පවුල් ජීවිතවලදී. ඉතින් ඒවා ඉතින් හොඳින් කරගෙන යනවා පවුල් ජීවිතයත් සම්බරව. විශේෂයෙන් ධර්මදායෙන් ලැබෙන සහයත් මට කුතුහල් වුණා පවුල් ජීවිතයේ සාර්ථක කරගෙන යෑම සඳහාත්. විශේෂයෙන් ගෙවල් වල ඉතින් හැමෝම දන්නවා එක එක අවශ්‍යතාවයන් තියෙන ඒවා විනිවිද පමණක් තනියම ඉටු කරන්න බෑ. ඉතින් ඒ වගේ අවස්ථාවල ධර්මදාය සහයත් මට පවුල් ජීවිතේ ගෙනියන්න සඳහා ඉවහල් වෙලා තියෙනවා.
2009 මැයි 18 මං හිතන්නේ ඔබ රණවීරයෙක් විදියට යුදාමුදාවට සේවයට බැඳුණු දවස් ඉඳලා මං හිතන්නේ ඔබෙත් බලාපොරොත්තුවක් තිබෙන්නේ නැති අපේ බෞමිබ රට ජාතිය මේ ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගන්න එක අපිට ඒ අවස්ථාව ලැබුණා. ඒක උදා කරගන්න පුළුවන් වුණා 2009 මැයි 18 මේ දිනේ ඔබට කවදාවත් මතක නැති දවසක් වෙන්න ඇති. ඒ ගැන පොඩ්ඩක් මතක් කරමු.
ඔව් යුද්ධය කියන දේ ඇත්තටම සුන්දර දෙයක් නෙමෙයි. ඒක බොහොම කටුකයි. ඒක කවදාවත් සතුටුදායක ප්‍රවෘත්ති කවදාවත් මවන්නේ නැහැ. ඒක මවන්නේ හැමදාම කටුක වොම කටොර දුක්සහිත ප්‍රවෘත්ති තමයි නිතරම යුද්ධයක් තුලින් මවන්නේ. ඉතින් යුද්ධය අපි කාටවත් ඕනවට ඇති වෙච්ච කාගයක් කැමැත්තකට අතු කර ඇති කරගන්න දෙයක් නෙමෙයි. සමහරවිට මේවා ජාත්‍යන්තර ඇති කරන කුමන්ත්‍රණ වෙන්න පුළුවන්. එක එක්කිනාගේ භූමිය පිළිබඳ හෝ යම් කිසි දේශපාලනක්යෝම ඇති කරන මත මිනිස්සු අහිංසක මිනිස්සු මේ පොළඹවගෙන ඇති කරපු යුද්ධ. නමුත් රටක් විදියට ගත්තාම සමස්තයක් විදියට ඕනෑම රටක ආරක්ෂක හමුදාවක් තියෙනවා. ඒ රටේ ආරක්ෂක හමුදාවේ ප්‍රධානම වගකීම තමයි තමන්ගේ මාතෘභූමිය තමන්ට අයිති රට රැක ගැනීම. ඉතින් අපි හැමම යුද හමුදාවට සම්බන්ධ වෙන්නේ සෙල්ලම් කරන්න නෙමෙයි, යුද්ධ කරන්න. හමුදාවක් කියන්නේ සෙරමෝනියල් එකක් නෙමෙයි. ඒක යුද්ධයක් ආවිට රටක අවශ්‍යතාවයක් ආවිට ඒකට ඒ විදිහට මුහුණ දෙන්න ඕනේ. මම සතුටුයි මට වෙච්ච දේ නැවත කිසි කෙනෙකුට සිදු නොවෙනවට. ඒක එදා විශේෂයෙන් අපි දකින්නේ ඒක. ඊට අමතරව රට ඒ කුරිරු හැමතම තිබිච්ච පීඩනය නැති කරලා මේ රට අපි දන්නවා මේ රට දිනෙන් දින ආර්ථික සමාජය හැම අතින්ම පහළට ගියේ. ඔකට විශේෂම යුද මානසික තත්ත්වෙ මුගක් අයට බලපෑවා. කවුරු කොහොම ඒ යුද්ධය ඇති කරත් ඒ යුද්ධයට ස්ථීර විසඳුමක් ලබා දීමට මටත් සම්බන්ධ වෙන ලැබීම ගැන මා ඉතාමත් සන්තෝෂන. අපේ කාලය තුලම මෙය ඉවර කර ගැනීම විශේෂයෙන් අපේ දරුවොත් මේ ලෝකයේ මේ රටේ ජීවත් වෙන්න ඕනේ. ඒගොල්ලොන්ට සන්තෝෂයෙන් සාමයෙන් මේ රට දියුණු කරගන්න හැකියාව ලබා දෙන්නට අපේ කැපකිරීම සිදු කරලා රට මේ තත්ත්වයට ගත් එක පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. ඉතින් විශේෂයෙන්ම 18-19 ඉතා අමරණීය දිනයක්. අපි කවදාවත් ශ්‍රී ලාංකික ජනතාව සිංහල ජාති සිංහල බෞද්ධ ජනතාව විදිහට කවදාවත් අමතක කළ යුතු නැහැ. ලෝකෙ කොයි රටක හිටියත් තම තමන් අයිති කොටස ඉටු කළ යුතුයි. අපි සොල්දාදෝ විදිහට මේ රටේ වගකීම අපි ඉටු කරා. ඒකට වෘත්තිකයෝ සිටිනා, මේ අධ්‍යාපන වේදීන් ඉන්නවා, මේ රටින් පිටරටට ගිහිල්ලා මුදල් ලොක්කර රස්සාවල් කරලා ජීවිත ජය ගත්තා ඉන්නවා. ඒගොල්ලන් යුතුකම තමයි මේ රටවල් වලටත් ඔය දියුණු රටවල් වල තත්ත්වයට එන්න මඟ පෙන්වීම ආර්ථික හයිය තමන්ගේ දැනුමෙන් කරන්න පුළුවන් යුතුකම් ඉටු කරනවා නම් ඒක තමයි මං හිතන්නේ අපේ කැපකිරීමට ලබා දෙන නිසි ඇගයීම කියලා මං හිතන්නේ.
ඔබ ඉතාමත් වැදගත් කාරණාවක් තමයි ඉදිරිපත් කරේ. දැන් ඔබත් සමග ඔබගේ සහෝදරයන් විශාල සංඛ්‍යාවක් අපි මුලින් සඳහන් කරා වගේ සමහර කට්ටිය පූර්ණාබාධිත වලට ගොදුරුනා, සමහර කට්ටිය අර්ධ ආබාධිත වලට ගොදුරුනා. දැන් ඔබ ගැන සඳහන් කරොත් ඔබගේ ඇස් දෙකම පේන්නේ නැහැ. නමුත් ඔබ මේ සමාජයෙන් ඔබ කවදාවත් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මං හිතන්නේ එක නිවැරදි, ඔබත් පිළිගන්නවා ඇති. ඔබ බලාපොරොත්තු වෙන්නේ යම් කිසි සේවයක් සහ ඔබ කරපු ඒ පරිත්‍යාගයට යම්කිසි සැලකිල්ලක් සයි ඔබ පාර පනින්න යනවනම් කවුරුත් ඇවිල්ලා අනේ පව් එහෙම කියනවට වඩා අවශ්‍ය උපකාරය ලබා දෙන එක තමයි කරන්න ඕනේ. ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මං හිතන්නේ අපිට මිනිසුන් සමහර වෙලාවට මේක හරියට මේ අවබෝධ කරගෙන නැහැ කියලා මට හිතෙන්නේ.
ඔව් ඔබ හරින මාරිඥාමික මේ අපිට අනුකම්පාව දක්වලා ඇත්තටම කිසිම ප්‍රයෝජනයක් නැහැ. ජීවිතයේ කියන එක දැන් ආබාධිත සත්‍යයක් කියන්නේ යම් කිසි අඩුපාඩුවක් තියෙනවා. ඉතින් අපිට කවදාවත් මොනම තාක්ෂණයක් පාවිච්චි කරලවත් මේ මොන කුසලතාවයක් වර්ධනය කරලවත් තිබිච්ච තත්ත්වේ නැවත ගන්න බෑ. දැන් උදාහරණයක් විදිහට මට දැන් කණ්ණාඩි දෙකක් දැම්මත් මොන ඩිවයිස් එක හයි කරත් මං හිතන්නේ නැහැ මට නැවතත් 100%ක් මං දැකපු ලෝකේ නැවත දකින්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ වගේ අපිට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේදී අර අඩුපාඩු සමාල්ලාවට දැඩිව බලපානවා. ඉතින් ඒකට හුඟක් කාලවට මේ පේන දැන් පේන්නේ නැති කෙනෙක්ට පේන කෙනෙක්ගේ සහාය අවශ්‍යයි. ඇවිදින්න බැරි කෙනෙකුට අකුරු දෙක හය තියෙන කෙනෙක්ගේ සහාය අවශ්‍යයි. අර ඒ වගේම අන්න ඒ දේ ලබා දෙන විදිහ නිකන් බලන් ඉඳලා මම පාර පනිනවා නම් පාර පනින්නේ කොහොමද වාහනේට හැප්පෙන්නේ කොහොමද කියලා බලන් ඉඳලා වැඩක් නැහැ. පාර පැනලා එයාට උදව් කරන විදිහෙන් එයාගෙන් අහන්න ඕනේ මොකක්ද ඔපින් වෙන්න ඕනේ අවශ්‍ය උදව්වක් අවශ්‍යද? අන්න ඒ වගේ දැනුවත් කිරීම තමයි මම මගේ අර බ්ලොග් අඩවි හරහාත් කරේ. මොකද මහා සාමාන්‍ය ජනතාව විදිහට විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සමාජය තුළ අපේ තියෙන මේ ආගමික පසුතුනත් පසුබිමත් තුළ කර්මය කියන දේ මුලට දාගෙන තමන්ගේ යුතුකම් කියන කොටස ඈත් කරගෙන තියෙනවා. ඉතින් ඕක මේ නිවැරදි දැක්ම නෙමෙයි. මං හිතන්නේ තමන්ගේ යුතුකම සහ වගකීම නිසියරින් ඉටු කරන්න ඒ ගැනත් සාමාන්‍යයත් අධ්‍යයනයක් ලැබෙනවා නම් වඩා හොඳයි. නමුත් විශේෂයෙන් ප්‍රශ්න වෙන්නේ මේ ආබාධිත පුද්ගලයන් යනු මේ මයිනොරිටි කියන්නේ පොඩි සුළුතරය. මේ සුළුතරය ගැන විශේෂයෙන් බහුතරය කලාතුරකින් තමයි හිතන්නේ. ඉතින් ඒකම ජනමාධ්‍ය සහ වගකී යුතු අධ්‍යාපන ක්‍රමයේ තුලින්ම සිස්ටම් වලට යනවා නම් දියුණු රටවල් වල වගේ ඒ ආකල්පමය ගොඩනැගීමක් කරොත් මං හිතනවා අපේ අපිවත් ඇදගෙන සාමාන්‍ය සමාජයේ ඉහළට ගොස් මේකේ සමාජීය தත්ත්වය ජීවන රත්ත්වයන් ආබාධිත පුද්ගලයන් වෙන හැමෝගෙම ඉහළට ගන්න පුළුවන්. මොකද යමක් වෙච්ච කෙනෙක් සහ ඔහුගේ පවුලේ ළඟම ඥාතීන්ට තමයි මේකේ තියෙන බරපතලතාවය තියෙන්නේ. මේගොල්ලොන්ට තනියම යාමක් කරන්න දෙන්නේ නැතුව පුළුවන් නම් සමාජය විසින් ඒගොල්ලොන්ට යම් සහයක් අගය කිරීමක් කරනවා නම් ඒගොල්ලෝ ජීවිතයේ අර්ථයගේ මට්ටමටම ගොඩනගා ගන්න හැකියාවක් තියෙනවා. ඒකයි මගේ අදහස.
ඔව්. ඉතින් මේ දැන් 2009 දැන් 9 සැඹුරු තමයි කරන්නේ. මට හිතෙනවා මේ කියන්නේ සාමාන්‍යයෙන් 2009 ජයග්‍රහණය ලබා ගත්තට පස්සේ ගොඩක් අපේ සතුට ඒවා ගිහිල්ලා අපේ ජනතාව සැමුරුවා. දැන් එන්න පොඩ්ඩක් ඒක අඩු වෙලා දෝ කියලා දැන්න. ඒ වගේම තමයි මේ සැමුරුම් උත්සවය වුණත් සැමුරුම් කියලා මම හිතන්නේ වුණත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ පිටණී ගැනලා ඒ කතාපත්තනට වඩා විශේෂයෙන්ම මිනිසුන්ගෙන් ඔව් මේ කියන්නේ රණවිරුවන් තාම තනි වෙලා නැහැ කියලා දේ දැනෙන්න ඕන. මං හිතන්නේ ඔබලත් බලාපොරොත්තු වෙන්නේ නේද? මං දන්නේ ඔබට ඒ පිළිබඳ කොහොමද දැනෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ මාධ්‍ය විසින් මේ පිළිබඳ කතා කෙරෙනවාද? විශේෂයෙන්ම දැන් ඔබ ඉස්සෙල්ලා සඳහන් කරා වගේ අපි ඊළඟ පරම්පරාවට කවදාවත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබලා කරපු කැපීම සහ ඒ වගේ යුද්ධයකට ආපහු මේ රටපත් වෙනවට නමුත් ඉතිහාසයේ කීවීම හරි වටිනවා. මොකද අපේත් මේ ඊළඟ පරම්පරාව රණවිරුවන් කර කැපීම සහ ඊට ඉස්සෙල් පරම්පරාවන් කර කැපීම පොත්පත් වලින් තමයි අඩු ගන්න පොත්පත් වලින් නැත්නම් මාධ්‍ය විශේෂයෙන්ම දැන් මාධ්‍යත් එක්කනේ ගොඩක් වහුමාරු කරගන්නේ. ඒ පිළිබඳව මේ ප්‍රමාණතාවය ඉතාමත් මාඩුයි. ඔබට පොඩ්ඩක් මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද දුෂාන්ත? මේ ඔබ ඇත්තරම මේ යුද සේවයේ හිටපු රණවිරුවෙක් විදිහට ජනතාවට මොකක් හරි පණිවිඩයක් දෙන්න තිබෙනවද?
ජනතාවට ඉතින් ජනතාවට ඔවුන්ගේ තියෙන පුද්ගලික ප්‍රශ්නයි මේ ජීවිතේ තියෙන අර්බුදත් සමග තව කෙනෙක් ගැන හිතන්න තියෙන අවස්ථා හුඟක් අඩු වෙගෙන යනවා මේ වර්තමාන සමාජ ක්‍රමය තුළ. අවුත මං හිතන්නේ මේවට මූලිකත්වයේ ගති උත්ති ජනතාවට වඩා මං හිතනවා මේ බලධාරීන් විසින් ඒක දේශපාලන ප්‍රවාහය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අධ්‍යාපන ක්‍රමය වෙන්න පුළුවන්, එමනත් ආගමික නායකයෝ වෙන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ඒගොල්ලෝ ඒගොල්ලෝ තමයි මේ බුද්ධිමතුන් සහ තීරණ ගැනීමේ ස්ථානවල සිටින අය. ඉතින් ඒගොල්ලෝ ජනමාධ්‍ය හරහා මේ මිනිසුන්ගේ මත කියන ඒවා ගොඩනගන්නේ ජනමාධ්‍ය. ජනමාධ්‍යයට ඒ උපදෙස් දෙන්නේ කවුද කියන අයට කියනෝනේ යම් කිවි හැඟීමක්. මේ රට කියන්නේ මොකද්ද? මේ රට අපි කොතනටද ගෙනියන්න ඕනේ කියලා. මං කියන්නේ යුද්ධය මේ ප්‍රොමෝට් කිරීම නෙමෙයි. මිනිසුන්ගේ වැලියුස් කියන ඒවා ඉහළට දාන්න ඕනේ. වැලියුස් කියන ඒවා වටිනාකම් ඉහළට දැම්මොත්, මනුස්සකමල දෙන සාහනේ ඉහළට ගත්තොත් මිනිස්සු මනුස්සයෝ කියන්නේ මනුස්සයන්ට කොහොමද සැලකිය යුත්තේ කියන දේ පිළිබඳව වුණොත් ඒ ස්ථානෙට ඉදිරියට ඔවුන්ගේ මනස ගොඩනගගනී කියලා මං හිතනවා. ඉතින් ජනතාවට අපිට කෙනීම යමක් කියන්න බෑ. නමුත් සිංහල ජාතිය අපි දන්නවා, ඉතින් කෙලේ ගුණ දන්නවා. බොහොම මේ මේ හිත ඉක්මනට ආවංකව ඉක්මනට උණු වෙනවා. ඒ වගේම ඉක්මනට
අමතක
වෙලා යන ගතියකුත් සිංහල ජාතියට තියෙනවා කියලා ඉතින් අපි හැමෝම විහිළුවට වගේ කියනවානේ. ඒක ඇත්ත කතාවක්. ඒක මං හිතන්නේ ඒක බොරුවක් නෙමෙයි. ඉතින් අපි අපි අර සිංහල ජාතිය එච්චර සීරියස් නෑ කියන එකයි මම හිතන්නේ. ඉතින් ඒක අපේ අර බුදුදහම එක්කම දුන්න පණිවිඩයද දන්නේ නැහැ. ජීවිතය හැම දෙයක්ම යථා කිසිම හැම දෙයක්ම පවතින දෙයක් නෙමෙයි. ඒ හැම දෙයක්ම අස්ථාවරයි අස්ථිරයි කියන අදහස ඉන්නද දන්නේ නැහැ. මිසු ඒක ටික කාලෙකින් අමතක කරන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් අර මේක මං හිතන්නේ මේ සිස්ටම් එකටම යවනවා නම් අධ්‍යාපන ක්‍රමය හරහා, එහෙම නැත්නම් මාධ්‍ය හරහා, මං හිතන්නේ හොඳින් ලෝක ඕනම රටක තම රට වෙනුවෙන් කැප කර ඊට කැප කර පුද්ගලයෝ නිරතුරුවම අගය කරනවා. ඒක ඒ යුද්ධය ප්‍රවර්ධනය කිරීමක් නෙමෙයි, ඒක කෙලෙහි ගුණ සැලකීමක්. මං හිතන්නේ ඒ කෙලෙහි ගුණ සැලකීම කියන එක මං හිතන්නේ අපි හැමෝගෙම ඉතලට යනවා නම් ඒක මනුස්ස ජාතියට සම කරන යහපතක් විදියටයි මම දකින්නේ.
සමහර පුද්ගලයන්ට අවාසනාවන්ත විදියට මේ මේ යුද්ධය තිබුණාදෝ කියලා මතක නැහැ. මේ යුද්ධ ඉවරුණ දවස කියලාවත් මතක නැහැ. දැන් ඔබ කිව්වා වගේ ඇත්තටම මේක දැන් අපි ලංකාව නිදහස ලැබුණේ 1948 පෙබරවාරි 4 වෙනිදා පොතපතේ තියෙනවා. නමුත් දැන් මේ 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 නීලාම් යුද්ධය අවසන් වුණු දිනේ හෝ ඒ පිළිබඳ වටපිටාවක් අපේ බාල પરම්පරාව ඉගෙන ගන්න ඇත්තටම විදියක් නැහැ. ඒ කියන්නේ විශේෂයෙන් මේ પરම්පරාව ඒ විද්‍යත්තේ ගිවුනේ නැත්නම් උන්ට ඉගෙන ගන්න විදියක් නැහැ. ඔබ කිව්ව විදිය මමත් ඇත්තටම හිතන්නේ මේ පොතපතේ හරි පෙළ පොතේ හරි නැත්නම් ජනමාධ්‍ය මේ බලවදානේ මේ පිළිබඳව යම්කිසි දැනුවත් කිරීමක් කරන්නම ඕන. දුෂන්ත් දැන් ඔබ මේ රාගම රණවිනුස වෙනේ ගතකුරු කාලෙන් පස්සේ ඔබ වෙනත් තැනකට මාරුවීමක් ලැබෙනවා අභිමාංශල. මේ මං හිතන්නේ මෙතෙන්දී සිදුවන මේ මේ සේවය රණවීර සේවනට වඩා ටිකක් වෙනස් නේද? පොඩ්ඩක් කතා කරමු මේ අභිමන්සලේදී සිදුවුණු සිදුවන සේවය පිළිබඳවත්.
ඔව්ද, රණවීර සේවනේ ඇත්තම මූලික පුනරුත්ථාපන කටයුතු තමයි සිද්ධ වෙන්නේ. පුනරුත්ථාපනයේ ලබල යම් පුද්ගලයෙකුට යම් කිසි මට්ටමකට පමණයි පැමිණෙන්න පුළුවන්. ඒ තත්ත්වයට පත් වුණාට පස්සේ ඒක පවත්වාගෙන යන්න අවශ්‍යතාවය තියෙනවා. ඉතින් රණවීර සේවනට හැමෝටම ඉන්න දෙන්න විදියක් නැහැ. ඉතින් ඒ වගේ පූර්ණ ආබාධිතාව කියන්නේ 100% වෛද්‍යවර්ධිනීමනු 100% ප්‍රතිශතයකටම පූර්ණම ආරිද සාබාධිතත්වයට පත්තු පුද්ගලයන්ට තමයි මේ අභිමන්තල කියන සංකල්පය ගොඩ නැගුණේ. ඒකේ ප්‍රධානම අරමුණ තමයි ජීවිත කාලය පුරාම ඔවුන්ව ඉතා සුවපහසුලෙන් රැකබලා ගැනීම. ඒක අපි පෙන්ෂන් ගියත් විශ්‍රාම ගියත් ඔවුන්ට මේ ආයතන තුළ රැඳී සිටින්න පුළුවන්. මේවා ඉතාමත් පහසුකම් සහිත, හැම පහසුකමක්ම සහිත, වෛද්‍ය ප්‍රතිකාර සහිත පුනරුත්ථාපන කටයුතු අවශ්‍යතාවය, ඒ වගේම වියොද ක්‍රියාකාරකම්, මේ විදායේගේ පැමිණීම, ඔවුන්ගේ ඔවුන් සමග ගත කිරීම, ඔවුන්ට විශේෂ අවශ්‍ය ආධාර ලබා දීම, ඒ වගේ කැමති ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් මට්ටමක පවත්වා ගැනීම ඔවුන් කර කැප කිරීමට කරපු ලොකුම අගැයීමක් තමයි මේ අභිමන්සල කියන සංකල්පය. මේවා දැන් අභිමන්සලවල 3ක් තියෙනවා. පළවෙනි එක අනුරාධපුරේ, දෙවෙනි එක මහතර කඹුරු පිටි, තුන්වෙනි එක තමයි මේ කුරුණෑගල පාංගොල්ලේ තියෙන්නේ. තව එකක් තියෙනවා මේ මිහිඳු සෙත් මැදුර කියලා මේ අත්තිඩියේ. ඉතින් මේ ආයතන හතර තුළම ප්‍රධාන වශයෙන් පූර්ණ ලෙස ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් ජීවිත කාලය තුළම රකබල කෙළුම් පහසුකම් සහිතව, සාමාන්‍ය කෙනෙක් නොහිතන මට්ටමේ පහසුකම් සහිතව තමයි මේ ආයතන පවත්වාගෙන යන්නේ. මේ සම්පූර්ණ පූර්ණ ලෙසම යුද හමුදා ආයතන, යුද හමුදා තුලින් තමයි පූර්ණ සම්පූර්ණ ලෙසම මේවා පරිපාලනය සිද්ධ වෙන්නේ.
දැන් ඉතින් දැන් අර යුද්ධයක් පවතින නැති හින්දා විශේෂයෙන්ම අලුතෙන් එන ප්‍රමාණයක් නැහැ නේද? ඒ කියන්නේ අර ඉන්න විශේෂයෙන් මේ අර පූර්ණ වශයෙන් ආබාධිත වුණු පුද්ගලයන් තමයි තාමත් නැවතිලා ඉඳින්නේ. ඒ වගේම දැන් ඔබ දැන් මේ පුහුණු, ඒ කියන්නේ ඔබේ සහෝදරයන්ට පුහුණුව ලබා දුන්නා. දැන් ඔබේ මේ කාර්යභාරය කොහොමද ගෙවිලා යන්නේ? දුෂ්මද පොඩ්ඩක් කතා කරමු. මං හිතන්නේ ඔබ විශේෂයෙන්ම ඔබ ඉගෙනගත්තු දේවල් බොහොම මේ කිසිම ලෝභයෙන් තොර ඔබගේ ඊළඟ පරම්පරාව ලබා දෙන පුද්ගලෙක්. පොඩ්ඩක් කතා කරමු ඔබේ දැන් වර්තමාන කාලේ කොහොමද ගෙවිලා යන්නේ කියලා.
ඔව් දැන් අර මේ හැම දෙයක්ම වෙනස් වෙන්න ඕන නැත්නම් ඒ කිසිම ප්‍රයත්නක් නැහැ. දැන් මගේ දැන් මම රාජකාරී මට්ටමින් ඉවත් වෙලා දහම්දා සේවයේ තව සිටිනවා. නමුත් දැන් අභිමන්සල තුල බොහොම සැනසිලිදායක ජීවිතයක් ගත කරන වගකීම්, රාජකාරීමේ වගකීම් වලින් තොරව පුද්ගලිකව මම බොහොම නිවසට ආසන්නව මේ කඳවුර තියෙන්නේ. එතනම ගෙදර මට යන්න එන්න පුළුවන් අවශ්‍ය වෙලාවට. ඊට අමතරව ඉතින් මගේ ඉතින් විශේෂයෙන් දැන් මගේ තවතාව කුසලතාවය මම වර්ධනය කරගන්න ඕනේ. මල් ක්‍රීඩාවෙන් සමුගත්තා. දැන් මම බොහෝ දුරට චෙස් ක්‍රීඩාවට යොමු වෙලා තියෙනවා. ඉතින් ඒක මම සාදරෙන් මම දන්න අයගෙන් අහගෙන ඉතින් සෑහෙන දුරට දියුණු වෙලා තියෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් ඔය තවතාව ක්‍රීඩාවන් තියෙනවා. මගේ තවතාව කුසලතාවයන් අපේ මානසික තත්ත්වය ඉතින් ආගම දහමට යොමු ඊ යුතුයි යම් කි මට්ටමකට දැන් ඉදිරියේදී. ඉතින් ජීවිතේ විවිධ පැති සරා අපිට අත්හැරිච්ච පැති ඒ කරා යොමු වෙමින් තමයි දැන් මෙහි අභිමන්ත්‍රණ තුල ගත කරන්නේ. මේක බොහොම සැනසිලිදායක පරිසරයක් තුල බොහොම සැහැල්ලු සිටින් අපේ පුද්ගලික වැඩ කරගෙන ජීවිතේ විවිධ කුසලතාවය සංවර්ධනය කරන ආකල්ප යහපත් මට්ටමින් තමයි ජීවත් වීමක් තමයි දැන් වර්තමානයේ වෙන්නේ. ඉතින් ඊට අමතරව ඉතින් කවුරු හරි මොන හරි දැනුම මේ විශේෂ තාක්ෂණයේ පිළිබඳව පරිගණක හෝ
You have 2 minutes.
අපේ මොබයිල් ෆෝන්ස් පිළිබඳව හෝ කිසිම ක්‍රියාත්මක එකක ප්‍රශ්නයක් වගේ දෙයක් දැනගත්තොත් මගින් අහලා ඉතින් මම ඉතින් ඒගොල්ලන්ට කියලා දෙනවා. ලංකාව පුරාම විශේෂයෙන් මේ හමුදා තුල පමණක් නෙමෙයි අපි දැන් සීමා වෙලා තියෙන්නේ. මේක ඉතින් අර දැවිගේ දෘශ්‍යබද්ද ඔබ්ලයින් නැයි ගත්තාම ඒගොල්ල අතර ලින්ක් එකක් ගොඩ නැගෙනවා ක්‍රමක්‍රමෙන්. දැන් අපි ගොඩක් සම්බන්ධතා ගොඩනගා ගන්න තියෙන්නේ. හැමෝගෙම කෝල්ස් එනවා. අපි අතර අදහස් සුමාරු වෙනවා. ඉක්ිනාගෙන ඉක්ිනා කතා කරනවා. අපි ඔනිකම අප්ඩේට් ගොඩක් අප්ඩේට් වෙනවා. ඉතින් ඒ විදිහට අපි අපේ ජීවිතය ඉතින් විදාකාරයේ ඒකාකාරීව සිටින් නැතුව ජීවිතේ විවිධ විවිධ පැති වලට ගෙනියමින් ඉතින් ජීවිතේ සෑහෙන ගත කරනවා.
ඔව්. ඒක
තමයි දැන් සිදු කරන කාර්යය.
දුෂන්ත ඔබ කරපු සේවය සහ අපේ රණවිරුවන් කරපු සේවය කවදාවත් අමතක කරන්න බෑ. විශේෂයෙන් ඔබට බොහොම ස්තුතියි. මම දන්නවද කාර්යබහුල දවසක් ඔබට මේ අවස්ථාවේ අපේ සීසර් ලංකා කණ්ඩායම සමග එකතු වීම පිළිබඳව ඔබගේ ජීවිතයෙන් අපිට මං හිතන්නේ අපේ සමාජයට ඔබේ අපේ සමාජයට ගන්න පුළුවන් මේ උපදෙස් ආදර්ශයක් ඔබට බොහොමයක් තිබෙනවා. අපි දවසක හමුවෙමු දුෂන්ත. බොහොම ස්තුතියි අපි සමග සම්බන්ධ වුණාට. මේ සාකච්ඡාව යන අතරතුරදී පොඩ්ඩක් අර අපි කාර්ණේ පාවිච්චි කරන ලංකාවට කෝල් එකක් ගන්න යද්දී පොඩ්ඩක් ඒ වගේ දේවල් එනවා. ඇත්තරම මේ රණවිරුවා පිළිබඳව අපිට ගොඩක් ගන්න පුළුවන්, තමන්ගේ ජීවිතේ ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තිබෙනවා. විශේෂයෙන්ම අර දැන් අපි අපේ සමාජයේ ගත්තොත් දිහාන් තරුණයන් විශේෂ දැන් මේ පුද්ගලයා රණවිරු සේවයට මේ රණවිරික් විතර බැඳෙන්නේ තමන්ගේ ජීවිතයේ අවුරුදු 20 විතර වෙද්දී. එතකොට S2ම අහිමි වෙන අවුරුදු 24ක් වෙද්දී. හොඳට හිතපු තරුණේ ජීවිතේ මං හිතන්නේ ඔබ හිතන්නේ තමන්ගේ S2 ඒ කාලේදී අහිමි වුණා කියන්නේ හැංගීම් දැනෙනින් හොඳට දැනෙන කාලේනේ. ඊට පස්සේ ඌ දන්නවා තමන්ගේ ජීවිතේම මෙහෙම තමයි ගෙවන්න වෙන්නේ කියලා. අද අපේ තරුණ පරම්පරාවට වෙලා තියෙන්නේ පුංචි දේවල් වලට එක්ක ප්‍රේම සම්බන්ධතාවය බිඳිලා නැත්නම් විභාග ප්‍රශ්නයක් ඕවගේ දේවල් වලට තමන්ගේ ජීවිතය හිමි කරගන්නවා. මං හිතන්නේ දැන් අපි මේ ජනමාධ්‍ය ගැන කතා කරා. අපි දන්නවා ජනමාධ්‍ය තුලින් අද මොනවද පෙන්වන්නේ. දැන් නළු නිලන නටන දේවල් නැත්නම් ගායනා කරන දේක දේවල්. අපේ මේ වගේ මිනිස්සුන්ගේ ජීවිතෙන් අපේ මිනිස්සුන්ට ආදර්ශයක් දෙන්න පුළුවන් මේ පුද්ගලයා පිළිබඳ වැඩසටහනක් කරන්න බැරිද? හොඳ පැයක වැඩසටහනක් මිනිස්සුන්ට හොඳ හැඟීමක් දැනෙන විදියට. ඇයි මේ වගේ දේවල් හිතෙන්නේ නැත්තේ? ඒ කියන්නේ මෙතන මේ කතා පුතන්නේ මේ වගේ මිනිස්සු. ඒක බොහොම මේ කියන්නේ බලධාරීන් හරි කවුරු හරි මේ වගේ දේවල් ගැන මේ කතා කරන්න ඕන. අපිට පුළුවන් විදිය මේ වගේ වැඩසටහනක් කරන්න. අපිට තියෙන අසන්නන් සහ අපිට තියෙන මේ ලොකු තැනක මේ පරාසයකට යන්නේ නැහැ. නමුත් අපිට අපිට පුළුවන් මට්ටමින් මේ පුද්ගල ගැන කතා කරන. නමුත් ලංකාවේ කතා කරන්න ඕන පුද්ගලයන් විශේෂයෙන්ම නේද? මේ ඔහු පිළිබඳව ඔබටත් වැඩිදුර හොයාගන්න අවශ්‍ය නම් ඔහුගේ බ්ලොග් අඩවියට ඔබට යන්න පුළුවන්. www.dushyapa.wordpress.com ගිහිල්ලා ඔහුගේ වෙබ් මේ බ්ලොග් අඩවිය තිබෙනවා. ඔහුගේ ජීවිතය සහ ඔහු මුණ දුන් අත්දැකීම් හොඳට විස්තර කළා. ඔහු ක්‍රියාන්විතයේදී ඔහු මේ තුවාල ලැබුණේ කොහොමද, ඊට පස්සේ රණවිස වෙන මේ මධ්‍යස්ථානයේ ගිවෙනකොට ඔහු ඒ ජීවිතය ගත කරේ කොහොමද, ඊට පස්සේ ඔහු ලබාගත් සම්මාන, ඒ වගේ දේවල් මේ චෙස් ක්‍රීඩාවට හුරුලා තියෙනවා, මේ වගේ දේවල් ඔහු කොහොම තමන්ම මේ ඕමනාවෙන් මේවා මේ හොයලා බලලා ඉගෙන ගත්තේ කොහොමද කියලා ගොඩක් ආදර්ශයක් ගන්න පුළුවන් පුද්ගලෙක්. මට ගොඩක් මේ හිතුණ තැන මේ හිතුණ දෙයක් තමයි මේ ධ්‍යාන් මේ ඔහුගේ බ්ලොග් අඩවිය තිබෙනවා. ඔහුගේ ආදර්ශ පාඨයේ ශේෂ පාඨයේ මං හිතන්නේ ඒක ඔහුටම දැනෙන හින්දා වෙන්නේ ති මේකම දාරගෙන තිබෙන්නේ. It is not what happens to you that determines your fate, but what you do about it. ඒ කියන්නේ මිනිසුන්ට එක එක කරදර වෙනවානේ. ඒක අපිට වෙන කරදර මේ අපි ප්ලෑන් කරලා එන කරදර නෙවෙයිනේ. කරදරයක් ආවට පස්සේ මේ කරදරේ වුණේ කොහොමද, මම මේකට මේ මුණ දෙන්නේ නැතුව ඉන්න තිබුණා, ඔහොම හිතනවට වඩා මේ කරදරෙන් ඊළඟ ජීවිතේ ඊළඟ මේ
පියවර
අභියෝගයේ පියවරට මුණ දෙන්නේ කොහොමද, ඒව තමයි වැදගත් වෙන්නේ නේද? ඉතින් බොහොම ආදර්ශමත් චරිතයක් මම හිතන්නේ. අද වගේ දවසක බොහොම වටිනා සම්පත්දායකෙක් අපිට සම්බන්ධ කරගන්න අවස්ථාව ලැබුණා. ගොඩක් හරවත් සමුග සාකච්ඡාව අපි තවත් ගොඩක් වෙලා කතා කරපු හින්දා රණවිරුවන් විරුවෙන් ඉදිරිපත් කරන තවත් මීරු ගීතයක් ඔබට අහන්න සලස්සලා අපි වැඩසටහනේ අවසාන කොටසට එනවා.
Oh,
ජාතියක් විදියට මේ රණවිරුවන් සමන් දැන් අද මේ වගේ දවසක යම් තරමකට කතා කරනවා. ඊට පස්සේ අනිත් අවුරුද්දේ දවසක මේ පිළිබඳ කතාවක් වෙනවා. දැන් අපි නව ශ්‍රීලන්තෙත් ඉන්නවා. ඔක්ලන් නුවර මේ පිළිබඳව කතා කරනවාද මේ පිළිබඳව වැඩසටහනක් සංගම් තියෙනවා බරගානක්. මේ පිළිබඳවත් කතා වෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මං හිතන්නේ අපි අසන්නට මං එක ඉදිරිපත් කරනවා. ඔබ ඒක කරනවා නම් එතන හොඳයි. මේ මම මේ මේජර් ජෙනරාල් කමල් ගුණරත්නයන් විසින් රචිත රණමගවස්සේ නන්දිකඩාල් කියන පොතින් උපුරගත්ත පොඩි කොටසක් බොහොම මේ පරිච්ඡේදයක් තිබෙනවා. මේ මේ කතාවක් මේ එක කාන්තාවක් මේ රණවිරු සේනට ගිහිල්ලා තිබෙනවා. මේ රණවිරුවන් බලන්න ගියාට පස්සේ මේ රණවිරුවා තමන්ගේ ඇස් දෙක අපි මේ කතා කරපු පුද්ගලයා වගේ තමන්ගේ ඇස් දෙකයි අතයි සම්පූර්ණ මහවිච්ච පුද්ගලී. ඉතින් ගිහිල්ලා කතා කළා මේ මේ කාන්තාව මේ ඔහුගේ ඔළුව අතගාලා කියනවා මේ පුතා අයියා ඔයා අඬන්න එපා සන්තෝෂ වෙන්න බලන්න ඔය වගේ කට්ටි හිඳ තමයි ඔය වගේ වීර පුතුන් නිසා තමයි අපේ හමුදාව දින්නේ අපිත් දින්නේ රටත් දින්නේ ජාතියත් දින්නේ ඒ නිසා සන්තෝෂ වෙන්න පුතේ කියලා හිසාත ගාලා තිබෙනවා. ඊට පස්සේ අර සොල්දාදුව රණවිරුවා කඳුළු බිඳු බේරෙන අතරතුරේදී කියලා තිබෙනවා ඉතාමත්ම ශෝකී සොරෙන් ඔව් මැඩම් හමුදාව දිනුම් ඔයාලා දිනුම් රටක් දිනුම් ජාතියක් දිනුම් ඒත් මම පරාදයි. ඒ තමයි ඇගෙන විදිය. ඒ කියන්නේ හැමදේම වුණාට පස්සේ මිනිස්සු තමන්ගේ ජීවිතය ගෙනගෙනනවා තමන්ට ඉස්සරහට යන්න අත් දෙකයි කකුල් දෙක ඇස් දෙක නැති මිනිහෙකුට තියෙන අවස්ථා බොහොම අඩුයි නේද? කියන්නේ ජීවිතේ ජය ගන්න පුළුවන්. නමුත් ඒ වගේ ඉතාමත්ම දැන් අපි බැලුවතර ඉන්දියාව වගේ මේ ඔය හමුදාව වගේ ඉන්නකොට සේවා කරාට පස්සේ ලොකු විශ්‍රාමයක් ඔය කියනවා. අපේ රන්වන් ලැබෙන්නේ කොතරම් විශ්‍රාම ඊට පස්සේ උන්ගේ පවුල් යොදවි. ඉතින් කතා කරන ගොඩක් දේවල් තියෙනවා. මේ ධ්‍යාන අපිට ලැබිලා තියෙන කාල වේලාව මේ සීගෙන් ගෙවිගෙන යන හින්දා අපිට කතා කරන්න බෑ. නමුත් අපි මේ අද වෙලසරානේ මුළු හෝරාම අපි බලාපොරොත්තු වෙන විදිහටම අපිට ඒ සඳහා යොමු කරන්න අවස්ථාව ලැබුණා. අපි අසන්නනත් කියනවා හැමදාම අද විතරක් නෙවෙයි හැමදාම මේ සමරන්න පුළුවන් විශේෂයෙන් බාල පරම්පරාවට මේ පිළිබඳව දැනෙන සලස්වන්න. අපේ නායකෙක් ළඟදී ප්‍රකාශ කරලා තිබෙනවා මේ ප්‍රභාක කියන්නේ මේ එක් විශේෂයෙන්ම මේ ප්‍රභාකරන් කියන්නේ උතුරේ සිදුවන සේවා දේවල් සමග මේ සමරණයක හොඳ දෙයක් කියලා. මම හිතන්නේ රාජනායකයන් විශ්ෙන් කතා කරන්න කියන්න ඕන දේවල් නෙවෙයි කියන්නේ. ඉතින් තරුණෙක් විදිහට බොහොම කනගාටුවක් දෙන්න ඒ වගේ ප්‍රකාශයත් එක්ක මේක ඊට පස්සේ ඊළඟ પરම්පරාවට යනකොට මිරවලා බොහොම පරිස්සමින් තමයි වැඩ කරන්න ඕනේ. ඉතින් අපි වැඩසටහනේ කාලේ ඊටමනු ශ්‍රීගෙන් ගෙවි යනවා. අපි තවත් දවසක හම් වෙන බලාපොරොත්තු වෙන් අපි සමුගෙන යනවා. මම චාමික.
මම දිහාන්.
ආයිබුවන්.
ආයිබුවන්.